Honorable MS Taufik, you have 7 minutes.
Bismillahir Rahmanir Rahim. Gaurava Kulukalin Praditalavar Avargale. இந்த விவாதத்தில் எனக்கும் நேரமுகி தந்தமைக்கு முதற்கண்ட எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இன்று உண்மையிலேயே நாடு எல்லா வகையிலையும் பாதிக்கப்பட்டிருக்கின்றது. எல்லா மாவட்டங்களிலும் கீழ்மட்டம் தொடக்கம் மேல்மட்டம் வரை சகலரும் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். பாதிக்கப்பட்ட சாதாரண பொதுமக்கள் பாரிய பிரச்சனையை எதிர்நோக்கிக் கொண்டிருக்கின்றனர். மின் கட்டணம் உயர்த்தப்பட்டிருக்கின்றது. மின் கட்டணம் கடந்த காலங்களில் 2000 ரூபாய் வருமாக இருந்தால் தற்பொழுது 5000-6000 ரூபாய் வருகின்றது. இப்படி பாதிக்கப்பட்டிருக்கின்ற வேளையில் அதே நேரம் நிர்வாக ரீதியாகவும் அவர்கள் பாதிக்கப்படுகின்றார்கள். உதாரணமாக திருகோணமலை மாவட்டத்தில் தோப்பூர் பிரதேசத்திலும் புல்மோட்டை பிரதேசத்திலும் இயங்கி வந்த மின் பாவனையாளர் உப அலுவலகம் இன்று 2 அலுவலகங்களும் மூடப்பட்டு வேறு இடங்களுக்கு இடமாற்றம் செய்யப்பட்டிருக்கின்றது. உண்மையிலேயே உடனடியாக அந்த மின் பாவனையாளர் உப அலுவலகங்களை மீண்டும் அந்த இடத்தில் மீண்டும் திறக்க வேண்டும் என்று நான் இன்றும் கூட அந்த சம்பந்தப்பட்ட அமைச்சின் ஆலோசனை கூட்டம் நடந்தபொழுது கௌரவ அமைச்சர் அவர்களிடம் நான் வேண்டுகோள் விடுத்திருக்கின்றேன். அதற்கு அமைச்சர் அவர்கள் உடனடியாக அமைச்சின் செயலாளர் அவர்களுக்கு உத்தரவிட்டிருக்கின்றார்கள். உடனடியாக அந்த விடயத்தை பார்த்து சரி செய்யுமாறு கௌரவ அமைச்சர் அவர்கள் உத்தரவிட்டிருக்கின்றார். உண்மையிலே இப்படியான நிர்வாக ரீதியாக நடக்கின்ற பிரச்சனைகளை கூட இன்று தீர்க்க இயலாத நிலையில் அந்த சாதாரண பொதுமக்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். அதே போன்றுதான் இன்று நாடு இருக்கின்ற இந்த நிலைமையில் நாங்கள் உள்ளூர் உற்பத்தியை அதிகரிக்க வேண்டும், அதே போன்று கால்நடை பண்ணையாளர்கள் அவர்களுடைய உற்பத்தியை அதிகரிக்க வேண்டும். இப்படியான விடயங்களை கிராமந்தோறும் மாவட்டந்தோறும் நாங்கள் செய்தால்தான் உண்மையிலேயே ஒரு அளவுக்கு எங்களுடைய பொருளாதார ரீதியில் நாங்கள் வளர்ச்சி அடையலாம். அந்த வகையில் திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையில் இன்று மேய்ச்சல் நிலம், கால்நடைகளுக்கான மேய்ச்சல் நிலம் இல்லாதது பாரிய நீண்டகால குறையாக இருந்து வருகின்றது. நீண்டகால குறை, அதாவது ஒவ்வொரு பிரதேச செயலக பிரிவிலும் அந்த பிரச்சனை இருந்து கொண்டிருக்கின்றது. கந்தளாய் பிரதேச செயலகத்தில் இருக்கின்றது, கிண்ணியா பிரதேச செயலகத்துக்கு உட்பட்ட பகுதியில் இருக்கின்றது, அதே போன்று தம்பலகாமம் மூதூர் குச்சவலி போன்ற எல்லா பிரதேசங்களிலும் இந்த கால்நடை பண்ணையாளர்கள் பாரிய பிரச்சனையை மேய்ச்சல் நிலம் இல்லாததினால் பிரச்சனையை எதிர்நோக்கி வருகின்றனர். இது உடனடியாக தீர்க்கப்பட வேண்டும். உண்மையிலே அங்கு காணிகள் இருக்கின்றது. சீனி தொழிற்சாலைக்கு சொந்தமான சுக ஃபேக்டரி லேண்ட், சீனி தொழிற்சாலைக்கு சொந்தமான காணிகள் இருக்கின்றது. அந்த காணிகளில் ஒரு பகுதியை இந்த கால்நடை பண்ணையாளர்களுக்கு வழங்குவதன் மூலம் அங்கு பால் உற்பத்தியை மேம்படுத்தலாம். இப்படி பல பிரச்சனைகள் தொடர்ந்தும் மாவட்டங்களில் இருந்து வருகின்றது. இந்த பிரச்சனைகளை தீர்ப்பதற்கான சில தீர்மானங்களை அரசாங்கம் உடனடியாக எடுக்க வேண்டும். அதே போன்று திருகோணமலை மாவட்டத்திலிருந்து புறப்படுகின்ற காலையில் புறப்படுகின்ற புகையிரதம், கொழும்புக்கு வருகின்ற புகையிரதம் அங்கு கல்லோயா சந்தியில் இடைநிறுத்தப்பட்டு இன்னொரு புகையிரதத்துக்கு பயணிகள் அனைவரும் மாறி இன்னொரு புகையிரதத்தில் ஏற வேண்டும். இது அங்கு வருகின்ற பயணிகள் பாரிய பிரச்சனைகளை எதிர்நோக்குகின்றனர். அங்கு வருகின்ற பயணிகள் குழந்தைகளோடு அவர்களுக்கு தேவையான பொருட்களை கொண்டு வருகின்ற பொழுது இப்படியான அவ்வளவு பொருட்களையும் எடுத்துக்கொண்டு இன்னொரு புகையிரதத்துக்கு இடமாற்றம் செய்யப்படுகின்ற பொழுது பாரிய பிரச்சனையை எதிர்நோக்குகின்றனர். இதை அவசரமாக எங்களுடைய போக்குவரத்து அமைச்சர் இது சம்பந்தமாக இந்த பிரச்சனையையும் தீர்ப்பதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். அதேபோன்று இன்று தீர்மானித்திருக்கின்றார்கள் தேசிய நீர்வளங்கள் வடிகால் அமைப்பு சபையினால் இன்று கிழக்கு மாகாணத்திலும், நான் நினைக்கின்ற ஏனைய மாகாணங்கள் எப்படி என்று தெரியாது, நான் கிழக்கு மாகாண பிரதி முகாமையாளரோடு கலைத்த பொழுது அவர் கூறினார், 1000 ரூபாய்க்கு மேல் அந்த நீர்க்கட்டண பில் ஓட்ட பில் வந்தால் உடனடியாக 1000 ரூபாய்க்கு மேல் இருக்கின்ற அந்த பில்லை செலுத்தாவிட்டால் உடனடியாக அந்த நீர்வளங்கள் இதை துண்டிக்க வேண்டும், அந்த சர்வீஸை துண்டிக்க வேண்டும், டிஸ்கனெக்ஷன் செய்ய வேண்டும் என்று இன்று அறிவுறுத்தல் வழங்கப்பட்டிருக்கின்றது. ஏற்கனவே மக்கள் படுகின்ற பாடு உங்களுக்கு தெரியும். விலை ஏற்றம், ஒரு கிலோ கோதுமை மாவு வாங்க போனால் கிட்டத்தட்ட 450 ரூபாய்க்கு மேல் வாங்கப்படுகின்ற, அதே போன்று சீனி அத்தியாவசிய பொருட்கள் அனைத்தும் இன்று விலையேற்றத்தினால் மிகவும் கஷ்டப்படுகின்றார்கள். அதற்கிடையில் இன்று நீரையும் தண்ணீரையும் கொடுக்க வேண்டாம், 1000 ரூபாய்க்கு மேல் இருந்தால் உடனடியாக அதை துண்டிக்க வேண்டும் என்ற அறிவுறுத்தல் வழங்கப்பட்டிருக்கின்றது. இதை உடனடியாக சம்பந்தப்பட்ட அமைச்சர் அதற்குரிய உரிய அதிகாரிகளுக்கு தகுந்த அந்த அறிவுறுத்தலை கொடுத்து சில அவகாசங்களை வழங்க வேண்டும் என்று இந்த உயரிய சபையில் கேட்டுக்கொள்கின்றேன். அதே போன்று கடந்த 2017 ஆம் ஆண்டு சவுதி அரசாங்கத்தின் நிதி உதவியுடன் கிட்டத்தட்ட 45 மில்லியன் அமெரிக்கன் டாலரை கொண்டு வந்து கலுகங்க திருகோணமலை மாவட்டத்தில் கலுகங்க என்ற அந்த பாரிய ஒரு நீர்த்தேக்க திட்டத்தை செய்வதற்காக 2017 ஆம் ஆண்டு கைச்சாத்திட்டார்கள். அதாவது இரண்டு அரசாங்கம், சவுதி அரசாங்கமும் இலங்கை அரசாங்கமும் 45 மில்லியன் அமெரிக்கன் டாலரை கொண்டு வருவதற்கான அந்த திட்டத்தை கைச்சாத்திட்டு இன்று அது செயல்படுத்தப்படாமல் இருக்கின்றது. உண்மையிலேயே அத்திட்டத்தை நாங்கள் திருகோணமலை மாவட்டத்தில் அதை நிறைவேற்றுகின்ற பொழுதோ, அந்த திட்டத்தை செயல்படுத்துகின்ற பொழுதோ கிட்டத்தட்ட 10,000க்கும் மேற்பட்ட ஏக்கர் காணிகள் நீர்ப்பாய்ச்ச காணியாக, நீரை பெறக்கூடிய காணிகளாக மாறுகின்றது. அதன் மூலம் உண்மையிலேயே அந்த பிரதேசத்து மக்கள் பல நன்மைகளை அடைவார்கள். அதே போன்றவர்களுடைய வாழ்வாதாரம் மேம்படுத்தப்படும். அந்த வகையில் உடனடியாக தற்பொழுதும் அந்த சவுதி அரசாங்கம் அந்த நிதியினை தருவதற்கு தயாராக இருக்கின்றார்கள். 45 மில்லியன் அமெரிக்கன் டாலர் என்பது உண்மையிலேயே பாரிய ஒரு தொகை. அந்த தொகையினை மீண்டும் சவுதி அரசாங்கம் தருவதற்கு இருக்கின்றார்கள். உடனடியாக அரசாங்கம் அதை மீண்டும் அந்த திட்டத்தை கையில் எடுத்து மீண்டும் அதை செயல்படுத்துவதன் மூலம் கந்தளாய் பிரதேச செயலகத்துக்கு உட்பட்ட பிரதேசமும் கிண்ணியா பிரதேசத்துக்கு உட்பட்ட வயல் நிலங்களும் உண்மையிலேயே பாரிய ஒரு வளர்ச்சியை பெறும் என்று கூறி விடைபெறுகின்றேன்.
தேங்க்யூ. ஹானரபிள் சாரதி துஷ்மந்த், யூ ஹவ் 7 மினிட்ஸ்.
கௌரவ நியோஜ காரக சபா சபாபத்துமணி, விசேஷம் கிரமோபாய சங்வர்தன வியாபுத்தி பணத்து சா தவாத் முதல் பண கிஹிப்பியாக் சான்சோதனே கிரண விழாவே மகத்தான அப்பே மூலிகம் பலாபுரத்து தமை மிவேங் வது சகான லபாதீம துல அப்பே ஆர்த்திகே அந்தாக துரகட தவு பிரசாரணே கரகணிம ஆர்த்திகே கன மங்கிதான தேங்க கதாகரண்டதையாக இத்திரு விழான்னே ஆர்த்திகே கன கதாகரண கொட்ட சமஸ்த சமாஜே சியலு வட்டபிட்டாவான் நிக்கல தமை ஆர்த்திகே கதாகரண்ட சித்த வேண்டி விசேஷம் அப்பி அபேட்சா கரணவா மே பணத் சான்சோதன ஹரஹா பல்லமு காரணாவ அப்பிட்ட விதேச வினிமய லபாகனீம பாயோஜன லபாகனீம தேவனி காரணாவ தமை ஏ ஹரஹா அப்பிட்ட லபின ரகி ரக்ஷா பிரமாணிய விலிமது போஹோ ஆண்டு விதேச ஆயோஜன கேண்ட உற்சாக கரல தீனவா அவசான வசம் அமைத்தனம் அப்பி பது ஆதாயம் ராஜ் ஆதாயம் என கல்பனா கராம அது வர்த்தமான தத்துவத்தைக்கள நிதாச லபுவட்ட பஸ்ஸே அப்பே ரட்டை ஆதாயம் பிலிமந்தவோ அது ஆர்த்திகே அப்பே ரட்டை திபின ஸ்தானிய பிலிமந்தவோ அப்படி சத்துரு வேண்ட புழுவாங்க ஏனா மே கொச்சர பது நிதாச லபாது உன்னத் மம விஸ்வாசகரன் அந்த மட்டும் ஈட்ட எஹா யாயுது யாந்திரணேக அவசதாவையாக திபினும் ஏ ஆந்திரனே மம தானே மே ஆண்டு தவதுரட்டா அந்துரகனி இன்னும் அதை நெத்த மட்ட ஏம ஹிதுனே அப்பி மே ஆர்த்திக அற்புதம் கொடேண்ட விசேஷம் சர்வபாட்சிக சமுலு திப்பா ஜாதிக சபா சங்கல்ப திப்பா மே ஹெமதேம திப்பா ஹபை மே ஹெமதேட்டம பரிபாஹிர்வ வினமய ஆந்திரனியா கத நவதவதவ கிரியாத்மக வினாகாரியதமை தக்கி மட மதகை மை நம வேண்டிதட்ட கலிங் அதிகார ஜனாதிபத்துமத் பார்லிமெண்ட் மந்திரி இவரே கட்டிட்டு ஏ சாக்காச்சாவல்ட சம்பந்தம் இல்ல எத்துமாக அதாஸ் யோஜனா லபல துண்ணா மே போதினே கே சாக்காச்சாவல்ட சம்பந்தம் உண்ணா ஏனிசா ராஜ்ய ஆதாயம் அது அஹிமீம நிசா சௌக்கிய சேஸ்திரே முனதரம் பரபதல கடாவெட்டியும் அக்தியனாது ஆஹார வில பிரஸ்னே அற்புதைய தக்வா இயலகில்ல அப்பேராட்டே மந்த போஷனையும் பெருன தருவோ கீதனை கிண்ணாது இவகையும் தமை அத்தியாபனிய பெத்தையும் கத்தாம மே சமாஜ சுபசாதன பெத்தையும் கத்தாம அப்பிட்ட ரஜையகட் அப்பி கெமதி விதியட வியபேதம் கரண்ட அவஸ்தாவ லபிலது என்னது நிதாச கத்தர பாசி இது ஏனிசா பரபதல பிரச்சனையாக தீனாம் இத்தன மம இத்தன ஆண்டு வடாத் அவதானிய எமுகல அவுத்து அன்னி மே சமஸ்த காரணாதிகா மிசக் மே எக்கெங்க லகு கரப்பு காரணாதிகா நிமை ஏனிசா මූලික වශයෙන්ම නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි අපි ස්වාධීන වුණු මන්ත්‍රීවරු හැටියට අපේ අප්‍රසාදය පළ කරන්න ඕනේ කෝප් කමිටුවටයි කෝප කමිටුවටයි අපේ සමාජිකයෝ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි පැහැදිලිව කියන්නට ඕනේ අපේ අප්‍රසාදය පළ කරනවා මේ අපිව පත් කරන්න නොකිරීම තුල ඒ නිසා කතානායකතුමාට විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා ඒ අසාධාරණය නවත්තන්නට කියන කාරණාව. ඒ නිසා මේ හැමදේම එකට බද්ධ වෙච්ච ආර්ථිකය ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ. අපේ රට ගත්තාම වංචාව දූෂණය නාස්තිය ඉහවහා ගිහිල්ලා. ඉහවහා ගිහිල්ලා. සමහර ඇමතිවරුන්ට 10% කියලා කිව්ව කාලයක් තිස්සේ. ඒ නිසා අදටත් ඒව වළංගුයි. අර මැයි 9 වෙනිදා සිද්ධිය වෙන්නේ ඊට එහා අපේ රටේ තරුණයෝ පෙළ ගැහෙන්නේ මේ ඔක්කොම එකම කාරණාවක්. ඒ නිසා වංචාව දෝෂණේ නාස්තිය නැති කරන්නේ නැතුව මම විශ්වාස කරන්නේ නැහැ අපිට අපි බලාපොරොත්තු වෙන රට කරා අපිට යන්නට පුළුවන්කමක් ලැබෙවි කියලා. නිෂ්පාදන ආර්ථිකයෙන් බැහැර වෙලා මම විශ්වාස කරන දෙමිට දැන් ගොඩක් ආව. නිෂ්පාදන ආර්ථිකයට යා යුතු අවශ්‍යම යුගයක් හැටියට තමයි මේ යුගේ මම දකින්නේ. අපිට ආදායම ලබා ගැනීම සඳහා ඊට වඩා මං හිතන්නේ බොහොම ඉක්මනටම කරන්න පුළුවන් කටයුතු ටිකක් තියෙනවා. විදේශ විනිමය පනත අපිට සංශෝධනය කරන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා දන්නවා රේගුව ගත්තාම එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක ගත්තාම දේශීය ආදායම දෙපාර්තමේන්තුව ගත්තාම අද මොනතරම් ආදායමක් අපේ රටට අහිමි වෙලා තියෙනවද? මේවා මේ අලුත් තාක්ෂණය ගෙන නොයෑම තුළ යම් යම් පුද්ගලයන්ගේ ඕනෑපාකම් මත දවීම නිසා රටේ බදු ගෙවන ජනතාවට අපේ රටේ පුරවැසියන්ට අද මහා බරපතල අසාධාරණයකට ලක්වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා මේක බොහොම අමාරු කාලයක්. බැංකු පොලිය ගත්තාම ශීඝ්‍රයෙන් වැඩි වෙලා අද වැඩියෙන්ම මම විශ්වාස කරන අන්දමට පීඩාවට පත් වෙන කොටස් අතර සංචාරක ව්‍යාපාරය ගත්තාම අද බිඳුවට බැහැලා ඉවරයි. රාජ්‍ය සේවකයා ගත්තා වුණත් අපිට නෑ කියලා කියන්න බෑ. බොහෝ දෙනෙක් අද ලෝන් එකක් දාලා තමයි ඉන්නේ. ඒ අයගේ බැංකු පොලිය අනුපාත සමහරලාට ඉහළ ගිහිල්ලා ඉවර වෙලා අද පඩියෙන් බැංකු ලෝන් එක ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම තත්ත්වයක් තුල තවදුරටත් මේ අපි යෝජනා කරපු යාන්ත්‍රණයෙන් ක්‍රියාදාමයෙන් බැහැර වෙලා මේ ආණ්ඩුව කටයුතු කරනකොට අපිට හිතෙනවා මේ ආණ්ඩුව මෙහෙවන්නේ මේ ආණ්ඩුවේ කවුරු හරි පිටිපස්සෙන් ඉඳලා බලල්ලතක් වගේ මේ සියලු දේවල් මෙහෙයනවාද කියන සාධාරණ සැකය අපිට එනවා. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ මම විශ්වාස කරන්නේ නැහැ මේ ආණ්ඩුවට මේ පවතින තත්ත්වයෙන් මේ රට මුදවා ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. QR ක්‍රමය ගෙනාව බොහොම හොඳයි. ඩොලර් මිලියන 650ක් වෙලා තිබුණු අපි තෙල් ගෙන්නන්න යන සල්ලි ටික ඩොලර් මිලියන 230කට 250කට අඩු කරලා තිබෙනවා. හැබැයි ඒ නිසා මොන තරම් වූ ආර්ථිකයේ ප්‍රසාරණය වීමක් නෙවෙයි සංකෝචනයක් වීම මොන තරම් දුරට සිද්ධ වෙලා තියෙනවද? ඒ නිසා මම විශ්වාස කරන විදිහට අද වඩාත් කල්පනාකාරී යුතුවන්නේ මේ තනි තනියෙන් අමාත්‍යාංශ ක්‍රියාත්මක වීම නෙවෙයි, එහෙම නැතුව එක එක අයගේ න්‍යාය පත්‍ර මත අමාත්‍යාංශ ක්‍රියාත්මක කිරීම නෙවෙයි, මේ සියලු දෙනා එකතු වෙලා ගන්නා වූ පොදු වැඩපිළිවෙලක් තුල පමණයි අපි අපේක්ෂා කරන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා අපිට මම හිතන්නේ අපිට අවස්ථාව
ලැබෙන්නේ.
ඒ වගේම අද IMF එක ගැන අපි ලොකුවට කතා කරනවා. IMF එක කියන්නේ තුලින් ටූල් එකක් විතරයි. ඒකේ 2.9 US බිලියන් ඩොලර්ස් අපිට එකපාර ලැබෙන්නේ නැහැ. ඒ නිසා එහෙම IMF එක මත පමණක් රැඳිලා අපිට කටයුතු කරන්නට පුළුවන් කමක් නැහැ. ඒකත් කොටස් වශයෙන් තමයි ලැබෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ වෙලාවේ මේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්න විශේෂයෙන්ම මේ වගේ සිල්ලර තීන්දුව නෙමෙයි ගන්න ඕනේ. ඊට එහා ගිය ලොකු වේදිකාවක් සියලු දෙනාට සපයලා දෙන්නට ඕනේ. සියලු දෙනාට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි තමුන්නාසලේක කරෙත් නැහැ. අපි යෝජනා කරපු සර්වපාක්ෂික ආණ්ඩුවේ පළවෙනි කාරණාව ජාතික සභාව. හැබැයි ජාතික සභාවෙන් තමයි අමාත්‍යවරු තෝරනවා කියලා කිව්වේ. අපි කිව්වේ 20ක් විතර දාගෙන මේක කරමු කියලා. ඒ සඳහා යෝජනා දුන්නා. රට හදන ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කරා. හැබැයි ඒ ඔක්කොම පැත්තක තියලා ඉවර වෙලා ඇමතිවරු ටික දාලා ඉවර වෙලා තමයි ජාතික සභාව කතා කරන්නේ. ඒ නිසා අපිට කිසිම විශ්වාසයක් මේ ආණ්ඩුව පිළිබඳව නැහැ කියන එක අපි මූලික වශයෙන්ම කියන්නට ඕනේ. ඒ වගේම අපි විශ්වාස කරනවා දැන් මේ බදු නිදහස විවිධ ආණ්ඩු වල ලබලා දීලා තියෙනවා. ඒ බදු නිදහස ලබා දීම තුල අපිට රාජ්‍ය ආදායම හැටියට අපිට කොච්චර ලැබිලා තියෙනවද? රාජ්‍ය ආදායම හැටියට ලැබුණා නම් අද අපිට මේ 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 දුක්ඛිත තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා අපි මීට එහා යා යුතු යාන්ත්‍රණයක අවශ්‍යතාවය අපි සියලු දිනාටම තිබෙනවායි කියන එක මතක් කරන්නට ඕනේ. ඒ වගේම මේ වංචාව දෝෂණේ නාසි නතර කරන්න දැන් අපිට 22 වෙනි සංශෝධන එනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත්ත. අපේ මේ සියලු දේවල් පරිපාලනය වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුලේ. ඒ නිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ආදර්ශයට ගෙනල්ලා අර අපි සියලු දෙනාම විවිධ හේතු මත 20 වෙනි සංශෝධනයට පක්ෂ වුණා. හැබැයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්කලා කල්පනා කරලා බලලා හැබෑවටම මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න ටික නිම කිරීම සඳහා අපි ඒ ව්‍යවස්ථා සංශෝධන ගෙන ආ යුතු කාලය උදා වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ වැදගත් දේශපාලන තීන්දුව తీරන රාශියක් ගන්න තියෙන කාලයක්. අපි මේ වැටුණු ආර්ථිකයත් එක්කලා අපි මේක මම විශ්වාස කරනවා අපි සියලු දෙනාම අපේ රට ඉහළට ගෙන යන්න අවශ්‍ය කරන වේදිකාව කරගන්න පුළුවන්. ඒක ව්‍යවස්ථාමය පැත්තෙන් වෙන්න පුළුවන්, ආර්ථික පැත්තෙන් වෙන්න පුළුවන්. හැබැයි මේ සියලු දේවල් එකට සංකලනය වීමක් තුල තමයි අපි ඉදිරියට යන්නට ඕනේ. ඒ නිසා මම මීට වඩා මං හිතන්නේ දීර්ඝ වශයෙන් අදහස් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම මේ රටේ තියෙන මේ ආයතන මේ සියල්ල අපි ශක්තිමත් කරන්නට ඕනේ. ව්‍යවස්ථාවෙන් මේවට වංචාව දෝෂණේ නාසිය නැති කරන්න අවශ්‍ය කරන වටපිටාව වැඩපිළිවෙල අපි හදන්නට ඕනේ. ඒ නිසා ඒ සඳහාත් සියලු දෙනාගේම අවධානය යොමු කරන්න අපිට මේ පනත දෙකක් වෙනස් කළා විතරක් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ. ඒක මම විශ්වාස කරන්නේ නැහැ දීර්ඝකාලීන විසඳුමක් කියලා. ඒ නිසා මේ සියලු දේවල් ගැන කල්පනා කරලා බලලා අපි කටයුතු කරමේ කියමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා කාලය ලබා දීම සම්බන්ධයෙන්.
Thank you. Honorable Nasir Ahmed, you have 14 minutes.
Honorable Chairman, I am glad to speak during this session on tax concession offered for strategic development projects. They say a good strategy is success half done. It is also said that strategic positioning is the name of the game. When you look around, we can see how countries which were far behind Sri Lanka have surpassed us purely based on their strategic vision.
It is order, please. Honorable Saman Priya Herat to the chair.
It is very unfortunate that Sri Lanka as a country did not have long-range sustained strategy in the past, and as a result we are in this unfortunate predicament today. The strategy emanates from the vision, and the vision comes from the leadership. Today we are lucky to have a leader with a strategic vision. Barely within 3 months of His Excellency the President Ranil Wickremesinghe taking over the leadership of the country, we now see the results on the ground. President Ranil Wickremesinghe and his government have taken the bull by the horns and have brought immediate stability which are visibly felt by the masses. The fuel crisis is effectively resolved to a greater extent and have been resulted in a price reduction of petrol in the latest revision. Gas crisis also resolved with a similar price reduction. Fertilizer issue is also being resolved with assurance being given to farmers for the upcoming season. Supply and distribution of medical supplies is also being effectively addressed, and the situation will be brought under control sooner than later. President and the government have brought immediate political stability to the country and are now winning the trust and confidence of the international community. Effective measures are being taken to address the debt crisis with the help of the IMF and the government of Japan, and the list goes on. Of course, we need to do some more work in curtailing the cost of living crisis. We are an important dependent country and are sensitive to the fluctuations of world prices, currency rates, global shortages, natural and man-made disasters, etc. Government is working hard in promoting local production of food and essential items as a medium to long-term strategy to combat cost of living issue, while immediate and short-term measures also being worked out. The crisis we face today is the culmination of the cumulative effects of short-sighted populist decisions taken by successive governments. The present government is not the cause of the crisis, but is rather than receiving at the receiving end. What the country needs right now is consensual leadership and not majoritarianism politics. His Excellency the President made repeated calls from all leaders of political parties to come together in resolving the crisis collectively. But only a few responded to it. Others opted to engage in their old aged conventional party politics. Country needs action-oriented patriotism. And at same time like this, at times like this, we need politicians to work collectively beyond the ethnic, religious, communal and ideological divide. Public servants to be more committed, honest and free of waste and corruption. Private sector to be more national-minded with greater local value addition. General public to be vigilant, understanding and not to be misguided and misinformed. Overseas Sri Lankans to spread good sentiments around and remit their earnings through official channels. Media to be more ethical, positive and constructive in their reporting, etc. Going on the same basis, we need the opposition in Parliament also to act responsibly with the country first in mind. Be fair and constructive in your criticism and not to be exaggerative. Honourable Chairman, while we debate on the tax concessions given under the strategic development projects and policies, we need to accept the fact that Sri Lanka needs some overhauling in our strategic approaches to many issues we face today. With unparalleled locational advantage, Sri Lanka's potential as an investment destination has been well recognized. This is also evidenced by the positive responses received from the global investor community. At various investor fora, roadshows, and many other promotional activities carried out by the Sri Lankan authorities to attract FDIs to the country. However, such positive responses have not resulted in sufficient investment inflows due to the inherent weaknesses of our strategies. The government has already initiated a program to improve the country's ease of doing business conditions, which will complement enhancing Sri Lanka's positions in global ranking. Provision of one-stop shop facilitate for investors would support the government's endeavours to entice investors. The Colombo Port City Commission is expected to provide a doing business environment that is in par with investment hotspots around the world, thereby raising the prospects to enhance the FDI inflows to new heights. I would like to propose that we should even declare the entire country as an investment zone and create positive vibes amongst local and international investor community. While overcoming the complex challenges associated with the COVID-19 pandemic and the present economic crisis, efforts will continue to address the identified weaknesses with a focused approach to establish the necessary stepping stones required for sustainable relationship with strategic investment partners. In going with today's world, competitive investment environment, and with the many crises that we face internally, offering attractive concession, tax concession to strategic foreign investment has become a key factor for foreign investors. We have to recognize the reality that Sri Lanka today is no more a country for cheap labor. The cost of doing business is not very competitive as it is used to be. We have unfortunately lost some of our competitive advantage to some of the neighboring countries, and the present economic crisis also another reason contributing to that. In such a background, attracting strategic investors has become very challenging, and the tax concessions offered has become a crucial factor in the final decision making. On the other hand, we need to come out of this island mentality. We are not exceptional and no superior to the rest of the world. We need to open up. We live in a global village. Look at the neighboring countries such as Bangladesh, Vietnam, Malaysia, etc. See how Bangladesh is growing. In 2020, Bangladesh exported a total of US$41.2 billion, making it the number 52 exporter in the world without a single deep water port. Look at how much they are exporting. It is embarrassing, actually, and kind of saddening to see how they are doing as opposed to us. Look at Vietnam. In 1995, both Sri Lanka and Vietnam exported $3.5 billion worth of goods. Now, Sri Lanka is trying to export $12 to $13 billion for this year. Vietnam last year exported $326 billion. Why? Because they opened the country to the world. They entered into so many trade agreements. They unilaterally brought down their restrictive trade and investment policies. They brought down their border tariffs. They became part of global manufacturing networks. They are looking outwards. When I visited the Kingdom of Saudi Arabia and UAE just a month back, as the special envoy of His Excellency the President, one of the key concerns they raised was the finalization of the IPA, the Investment Protection Agreement. Talking about trade agreements, India concluded a CEPA, Comprehensive Economic Partnership Agreement, with UAE in just 3 months, while our FTAs and CEPAs with a number of countries are put on hold. Sri Lanka's sad reality is that. So in such a context, to continue to attract strategic foreign investors, Sri Lanka is compelled to offer attractive immediate and short-term benefits for the investors. This is where tax concessions come in. In the medium to long-term strategy, we need to strike a balance between the tax concession and the macroeconomic attractiveness of Sri Lanka. However, at a time when we are in the deep financial crisis and trying to stabilize the economy, the strategic investments play a key role, and the tax concessions offered to such projects will be an important incentives. However, I deny the opposition notion that these tax concessions are selective, ad hoc, and offered with favoritism, etc. These concessions are part of the government tax regime and regulated by the Strategic Department Projects Act and other related acts and the ordinances. Honorable Chairman, in conclusion, I call upon the opposition to look at these issues with a broader mind and with the outward-looking attitude, without trying to criticize for the sake of opposing any progressive move made by the government. His Excellency the President and the government won't and expect the opposition to support the country to come out of this crisis for the sake of our future generation. We need to be futuristic, more business-minded, and truly become a part of a globalized community if we are to achieve economic prosperity and social well-being to all our citizens. Thank you.
Milangata Garu Tushara Induvil Amarasena Mettuma Obatumata Vinadi 9 ek kaalayak labena.
Bhavishyati Garu Moolasane Mantri Tumani Videsha ආයෝජකයන් හා සම්බන්ධයෙන් පහසුකම් සැලසීම පිළිබඳව මේ අතුලත් වෙන යෝජනාවක් කතා කරන දවස මම හිතන්නේ මේ තීරණ වලින් මේ කාරණයෙන් අපේ ආයෝජන ප්‍රවර්ධනය සිද්ධ වෙනවා නම් ඒක අපි ඉතාමත්ම හොඳ කටයුත්තක් හැටියට සලකනවා. හැබැයි අද මේ කතා කරන දෙයින් අපේ ආයෝජනයන් ප්‍රවර්ධනය වෙනවා නම් අපි විශාල වාසනාවන්තයෝ බවට පත් වෙනවා. එතකොට අපේ රටේ දැන් මේ කාරණාවලට වඩා අපේ අතේ පයේ ගෑවෙන දහසකුත් ප්‍රශ්න මේ අවස්ථාවේ තියෙනවා. විශේෂයෙන් රටකට ආයෝජකයින් එනකොට ඒ රටේ තියෙන දේශපාලන ස්ථාවරත්වය මොකද්ද කියන එක බලනවා. අද සම්පූර්ණ මේ දේශපාලනය අපේ රටේ සම්පූර්ණයෙන් විකෘතියක් බවට පත් වෙලා. දැන් අර කාඩ් පුට්ටමක් එකට යනවා වගේ පක්ෂයේ විපක්ෂය වෙලා විපක්ෂයේ පක්ෂය වෙලා සමහරුන් පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඉඳලා විපක්ෂයට ඇවිල්ලා යටින් ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙනවා. සමහරු ආණ්ඩු පක්ෂය ඇතුළේ ඉඳගෙන විපක්ෂයට උදව් කරනවා. දැන් සම්පූර්ණයෙන් විකෘතියක්. තනියම ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අද කොහොට්ටුවේ එකම ආරක්ෂකයා බවට පත් වෙලා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ජනාධිපති ධුරයේ ඉන්න දින කීයද කියන කාරණේ මිනිස්සු දන්නේ නැහැ. ජනතාව දන්නේ නැහැ, ලෝකය දන්නේ නැහැ. ඉතින් එහෙම දේශපාලන අස්ථාවර භාවයක් තියෙන රටක එතකොට විදේශ ආයෝජකයන් බලන ඊළඟ කාරණයක් තමයි මේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති. කාලෙකට එක ප්‍රතිපත්තියක් ගැන කතා කරනවා, කාලෙකට තව ප්‍රතිපත්තියකට විරුද්ධ වෙනවා. එහෙම ස්ථාවර ප්‍රතිපත්තියක් නැති රටකට ආයෝජකයන් එයිද කියන කාරණේ අපිට වැදගත්. එතකොට අපේ රට ගැන ලෝකේ පුරාම කතා වෙන්නේ ආයෝජකයන්ගෙන් කප්පන් ඉල්ලනවා, ඉහවහාගිය මුදල් නාස්ති, මුදල් දූෂණයන්, මේ වගේ ප්‍රශ්න අද අපේ රටේ විතරක් නෙමෙයි අද ලෝකේ පුරාම ගඳ ගැහෙලා ඉවරයි. එතකොට බදු අඩු කිරීම එකම විසඳුම නම් බදු අඩු කිරීම මේ ආයෝජනයන් ප්‍රවර්ධනයට තියෙන එකම විකල්පය නම් මම හිතන්නේ මේක සාර්ථකයි. හැබැයි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, දැන් මේ පාර UNO සංවිධානයේ සාකච්ඡාවලදී කතා වෙනවා මානව හිමිකම් ගැන විතරක් නෙවෙයි, මේ ශ්‍රී ලංකාව තුළ ඉහවහාගිය දූෂණය, ඒ මූල්‍ය වංචාවන්, මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙන්න ඒ ක්‍රියාමාර්ග පිළිබඳව අද UNO සංවිධානයේ කතා වෙනවා. එතකොට ඇමරිකාවේ සෙනෙට් සභාවේ සභිකයෙක් විසින් නැගිටලා මහින්ද රාජපක්ෂ මේ රටේ ආර්ථිකයට කරපු ඒ විනාශය, රාජපක්ෂවරුන් මේ රටේ ආර්ථිකය මංකොල්ල කාපු හැටි, මේ රටේ ආර්ථික විශාල බරපතල ආර්ථික අපරාධයක් කරපු හැටි කතා වෙනවා. එතකොට යුරෝපා සංගමයේ දැන් දූෂණ වංචා, මේ සියල්ල ගැන යුරෝපා සංගමය තුළ කතා වෙනවා. දැන් ඒගොල්ලෝ ඉදිරියේදී මේ තියෙන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන වාර්තාවක් නිකුත් කරන්න හදනවා. සමහරවිට යුරෝපා සංගමයෙන් කියනවා අපිට හම්බ වෙන GSP සහනය පවා අපේ රටට අහිමි වෙන භයානක තත්ත්වයක අපි ඉන්නවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ දැන් මේ ප්‍රතිපත්ති කාලෙකට වෙනස් වෙනවා, කාලෙකට තලගොයා කබරගොයා වෙනවා, කබරගොයා තලගොයා වෙනවා. දැන් පහුගිය කාලේ අපි දැක්ක කාලෙකට සිංගප්පූරු ගිවිසුම කියන එක මේ රට විනාශ කරගන්න ගිල ගන්න එන මහා මරාලයක් හැටියට උද්ඝෝෂණය කරා. ඊගාවට මේ ආණ්ඩුවේ කණ්ඩායම් විසින්ම, රාජපක්ෂ මහත්තයලා විසින්ම ඇති කරපු සයිටම් ගිවිසුම, ඒ සයිටම් විද්‍යාල පිළිබඳ ඒ කටයුතු සම්පූර්ණයෙන් මහා විනාශයක් හැටියට මේ මුළු රටම වසාගෙන මහ දැවැන්ත ව්‍යාපාර කළා. එතකොට අපි දැන් දැක්ක පහුගිය මැතිවරණ කාලේ MCC ගිවිසුම පිළිබඳව විශාල බිල්ලෙක් මැව්වා. එතකොට දැන් අපි අහනවා දැන් SP දිසානායක මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කියනවා අපි වාමාංශිකයෝ හැටියට ධනවත් රටවල් සමග ගනුදෙනු කළේ නැහැ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාව ජනාධිපති පුටුවට පත් කරගත්තේ ධනවත් රටවල් සමග ඒ තියෙන ගනුදෙනු ටික කරන්න. එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ තොරණේ කවි කියන්න ආපු කුලී කවිකාරයෙක් විතරද? එතකොට මේ තියෙන ගිවිසුම්, මේ තියෙන ආර්ථික ක්‍රියාකාරකම් රනිල් වික්‍රමසිංහ ලව්ව ඉෂ්ට කරගත්තට පස්සේ රනිල් වික්‍රමසිංහගේ ඩියුටි ඉවරද? එතකොට රනිල් වික්‍රමසිංහ එළියට දානවද? එතකොට අපි අහනවා මේ කණ්ඩායමෙන් දැන් තමුන්නාසලා කාලයක් එපා කරපු සිංගප්පූරු මොඩලේ ගිවිසුම් හොඳයිද? දැන් පහුගිය කාලේ මහා විශාල වශයෙන් හඬ ගෑව තප්පුලෑව, දැන් සිංගප්පූරු මොඩලේ ගිවිසුම් දැන් තමුන්නාසලාට හොඳයිද? දැන් එතකොට MCC මොඩලේ ගිවිසුම් දැන් තමුන්නාසලාට හොඳයිද? තමුන්නාසලා මේවට පිළිගන්නවද කියනක මම මේ අවස්ථාවේදී අපි අහනවා. දැන් එතකොට ලී ක්වාන් යූ ගැන මහලොකෝට කතා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ලී ක්වාන් යූ ගැන කතා කරනවා. මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න රාජපක්ෂ මහතුරුත් ලී ක්වාන් යූලා ගැන කතා කරනවා. හැබැයි ලී ක්වාන් යූලා 1977 සිංගප්පූරුව ගොඩනගන්න හදන කොටත් රනිල් වික්‍රමසිංහ මහත්තයාලත් මේ පාර්ලිමේන්තුවේ හිටියා. ලී ක්වාන් යූලා 1977 සිංගප්පූරුවේ ආර්ථිකය ගොඩනගන්න හදනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාලත් මේ පාර්ලිමේන්තුවේ. මහින්ද රාජපක්ෂ මහත්තයාලත් මේ පාර්ලිමේන්තුවට ඊට පස්සේ ආවා. දැන් ලී ක්වාන් යූලා ඒ සිංගප්පූරුව ගොඩනගලා සංවර්ධනය කරලා දියුණු කරලා ලී ක්වාන් යූලා ගෙදර ගිහිල්ලත් දැන් දශකයකට වඩා වැඩි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාලා රාජපක්ෂ මහත්තයාලා තවමත් මේ පාර්ලිමේන්තුවේ ඉඳලා ලී ක්වාන් යූලුව ගැන කවි රචනා ලියනවා. සාමල අමරලා ගැන තවමත් කවි පද බඳිනවා. ලී ක්වාන් යූලා රට සංවර්ධනය කරලා ගෙදර ගිහිල්ලත් ඉවරයි. රාජපක්ෂ මහත්තයාලා වික්‍රමසිංහ මහත්තයාලා තවමත් ලී ක්වාන් යූලා ගැන කවි ගී පද ගයනවා. අපේ රට තවමත් එතනමයි. එතකොට දැන් මේ ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි මේ කකුල් නැති ආර්ථිකයකට අද මේ සපත්තු දාන්න හදන්නේ. අද මේ ආර්ථිකය නන්නත්තර වෙලා ඉවරයි. මේ කකුල් නැති ආර්ථිකයකට සපත්තු දාන්න හදන ගමන් දැන් අපි කියන්න ඕනේ මේ රටේ ඇති වුණු ආර්ථික අර්බුදයට ඒ අවශ්‍ය වෙන විසඳුම් ඒ සඳහා කෑ ගහපුවාට විසඳුම් නැහැ. දැන් අර මැයි 9 වෙනිදා ඒ ගෝල් පේස් එකට ගිහිල්ලා ඒ විශාල විනාශයක් කරපෝ ඒ පහර දුන්න මිනිස්සු අද තවමත් නිදල්ලේ. හැබැයි ඒ අරගලය තුල ඒකට මැදි වෙච්ච ඒ කෑ ගහපු ඒ තරුණ ටික අද ඇතුලේ. එතකොට මේ අය පුනරුත්ථාපනය කරන්න ඕන කියනවා. එතකොට මේ ප්‍රහාරයන් වලට මූලික වෙච්ච ඒ මැයි 9 වෙනිදා මේ ජනතාව කුපිත කරවන්න මූලික වෙච්ච දේශපාලකයන් ටික අද සුවසේ ඉන්නවා. දැන් ඒගොල්ලෝ තමයි කියන්නේ මේ තරුණයෝ ටික පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා. ඒකයි මම මේ කිව්වේ. රටේ ප්‍රශ්න ටික හැමමයි. අද කකුල් නැති ආර්ථිකයකට සපත්තු දාන්න හදන යෝජනා මේ ගේනවා කියනක මම තමුන්වහන්සේලාට මේ කිව්වේ එහෙමයි. අද විදේශ ආයෝජන වලට සපත්තු දාන්න කලින්
විනාඩි 2ක් කාලයක් ඉතුරු තිබෙනවා.
විනාඩි 6යි. මට විනාඩි 9ක් තියෙනවා. අද සපත්තු නැති ආර්ථිකයක කකුල් නැති ආර්ථිකයකට සපත්තු දාන්න කලින් මම කියනවා අද මේ රටේ ගොඩනැගිලා ස්ථාවර වෙලා තිබිච්ච ව්‍යාපාර බරපතල විදිහට බිඳ වැටලා. අද දම්රෝ ආයතනය අපේ රටෙන් අකුලගෙන යන්න හදනවා. අපේ ප්‍රදේශවල විශාල වශයෙන් තරුණයින්ට රස්සා දුන්න බ්‍රැන්ඩ් එක්ස් ආයතනය අද අකුලගෙන යන්න හදනවා. අද පොල් ආශ්‍රිත නිෂ්පාදන ඒ කියන්නේ පොල්ලෙලි කපලා විදේශගත කළා අපනයනය කළා කුඩුබත් අපනයනය කළා කොප්පර අපනයනය කළා ඩීසි අපනයනය කළා. අද පොල් කර්මාන්තය සම්පූර්ණයෙන් අනාථභාවයකට පත් වෙලා තියෙනවා. දැන් මේ විදේශ ආයෝජකයන්ට සහන දෙන්න කලින් අපේ දේශීය කර්මාන්ත ටික අපි රැක ගන්න ඕනේ. ඒකයි මම මේ කිව්වේ කකුල් නැති ආර්ථිකයකට සපත්තු දාන්න හදනවා කියන එක. අද විශේෂයෙන් ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි අද එල්සී එකක් ඕපන් කරන්න බෑ. බැංකු අනකරයක් අද අරින්න බෑ. එතකොට අද මේ රටේ ආයෝජකයෙකුට පිටරටින් අමුද්‍රව්‍යයක් ගෙන්නන්න ඩොලර් නැහැ. එතකොට මේ රටේ ආයෝජකයෙකුට තමයි කර්මාන්ත ශාලාවේ වැඩ කරන්න විදුලිය නැහැ. ඉන්ධන නැහැ. ඉතින් මේ වගේ මෙහෙම රටකට ආයෝජකයෙක් එන්නේ කොහොමද කියන කාරණේ මම අහනවා. අපේ රටේ කර්මාන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවල ඒ නිෂ්පාදනයන් හැන හිටින තත්වයක් තුළ ඒ කර්මාන්ත හිමිකරුවන් අද බඩගාගෙන යන තත්වයක් තුළ අද විදේශ ආයෝජකයන්ට සහන සරසන්න හදනවා. ඒ නිසාමයි මම මේ කිව්වේ කකුල් නැති ආර්ථිකයකට සපතු දාන්න හදනවා කියන කාරණේ. එතකොට මේ එකම දැන් අපේ ඉන්ධන ඇමතුමත් ඉන්නවා. මම කියනවා දැන් මේ කකුල් නැති ආර්ථිකයකට සපතු දාන්න කලින් දැන් තමුන්නාස මේ වෙනකොට දන්නවා අද මේ වෙනකොට ඉන්ධන පිරෝම් ශාලා හිමිකරුවන් දැන් අද ලොකු විරෝධතාවයක් ඉන්නවා. ඒගොල්ලෝ ස්ට්‍රයික් එකකට ගමන් කරමින් ඉන්නවා. ඒගොල්ලන්ට ඒ ලැබෙන අර ඉන්ධන බෙදා හැරීමෙන් ලැබෙන ඒ අර 100% ප්‍රතිශතය පිළිබඳව ගැටලුවක් නිසා දැන් මේ අර ගහෙන් වැඩිච්ච මිනිහට ගුණා යනවා වගේ හෙටානේ දානකොට මේක විශාල අර්බුදයක්. මොකද අපි දන්නවා දැන් ඉන්ධන හල් හිමිකරුවන් මේ වන විට අර සතියකට බවුසරයක් දෙකක් එන තත්වයක් තුළ ඔවුන්ගේ සේවකීන් ටික නඩත්තු කරගන්න බෑ. ඔවුන්ට ගෙවන්නේ මාසික දීමන නමුත් දවසක් පැය කීපයක් තමයි ඉන්ධන බෙදාහරින්නේ. එහෙම තියෙන එකෙත් ඒ ලැබෙන ඉන්ධන ප්‍රමාණයකුත් ඒ ලැබෙන ඉන්ධන සුළු ප්‍රමාණයනුත් ඒ ලැබෙන 100% ගානේ කොමිස් මුදල කප්පාදුවට ලක් කිරීමෙන් ඒ ඉන්ධන හාල් ටික වැහෙනවා. එතකොට ඒ ඉන්ධන හාල් ටික ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. එහෙම තත්වයක් තුල තියෙද්දි මම කියනවා අර ගහෙන් වැටෙච්ච මිනිහට ගුණා යනවා වගේ ඔන්න දැන් අපේ රටේ ආයත ආපහු ඉන්ධන අර්බුදයකට පාර කපලා තියෙන තත්වයකත් තියෙනවා කියන එක මම මේ අවස්ථාවේදී කියනවා.
ඔබතුමයි කාලය අවසන්.
කාලය අවසන් වෙන්න බෑ මගේ කතාව අවසන් කරන්න. එහෙම
නෑ නෑ කාලය අවසන් ඔබතුමා.
එහෙම එකපාරටම අවසන් කරන්න බෑ කියන්න බෑ මූලසනේ මන්තුම නෙමේ. මට කලින් තප්පර 30ක් හරි තප්පරයක් තියෙනවා කියලා දැනුම් දෙන්න.
ඔබතුමයි කාලය අවසන්.
අර තාම මගේ කතාව ඉවර නෑ.
ගරු මහින්දානන්ද අලුත්ගම ඇමතිතුමා ඔබතුමාට විනාඩි 24ක් කාලයක් තිබෙනවා.
පුලසනේ සභාපතිතුමනි, පුලසනේ සභාපතිතුමනි, අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතල ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් අතර අවධානය යොමු වෙන මොහොතක් මේක. ඊට හේතුව තමයි මෑත කාලීන ඇති වූ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් ජනතාවට අත්‍යවශ්‍ය සේවා ලබා දීමේදී සිදු වූ ප්‍රමාදයන් මත ජනතාව මත විශාල පීඩනයක් ඇති වුණා. ජනතාව තුළ ඇති වූ පීඩනයට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 දෙනාම වගකිවී යුතුන මතවාදය ජනතාව අතර ප්‍රචාර කරන ලබ අපි දැක්කා. ඒ හේතුවෙන් රටේ විවිධ කණගාටු දායක සිදුවීම් ඇති වුණා මුලසනේ සභාපතිතුමනි. නමුත් දැන් ඒ සියල්ල සිදුවෙලා අවසන්. පවතින ආර්ථික ගැටලුකාරී තත්ත්වයෙන් ශ්‍රී ලාංකික ජනතාව මුදවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් තම කාලය සහ ක්‍රියාමාර්ග ගන්නා කාල සීමාවක තමයි අපි මේ කටයුතු කරන්නේ. සභාපතිතුමනි, විශේෂයෙන්ම 2022 වසරේ ඉදිරි මාස 3ක කාලය සහ 23-24 වර්ෂයන් තුළ ශ්‍රී ලංකාවේ ජනගහනය ජීවිතය යහපත් අයුරින් පවත්වාගෙන යමින් වැඩි වී ඇති උද්ධමනය පාලනය කරමින් 2023 වසරේ සිට උද්ධමනය අඩු කරමින් ජනතාවට ජීවත් වීමට පහසුකම් පහසු ආර්ථික වටපිටාවක් ඇති කිරීමට අප සියලු දෙනා එකතු වී රට තුළ සිටින බුද්ධිමතුන් හා විද්වතුන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකා ආර්ථික තිරසාර සත්‍යයට ගෙනීම සඳහා යෝජිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම එහිදී මේ යෝජනා කඩනමින් රට තුළ ක්‍රියාත්මක නැංවීමට නැංවීම ඉතාමත් වැදගත්. ඒ අනුව තමයි අපේ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් අපට ගොඩ එන්න පුළුවන්. බුලසනේ සභාපතිතුමනි, රාජ්‍ය ආදායම දළසිය දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 2021 වසරේ පැවතුනේ 8.7%. ආම වශයෙන් මේක 15% දක්වාවත් වර්ධනය කරන්න ඕනේ. අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමාගේ මේක 11%ක් කියලා මම විශ්වාස කරනවා. මේක හරියට කල්පනාකරණය කරගත්තොත් අපිට පුළුවන් මේක 15%කට ගෙනියන්න. ලෝකේ අනිත් රටවල මේක 120ට 21ට 22කට යන එක. ඒ වගේම රාජ්‍ය අත්‍යවශ්‍ය නොවන වියදම් අඩු කර රාජ්‍ය වියදම් කළමනාකරණය කර අයවැය පරතරය අඩු කර ගන්න ඕනේ අපි. ඒ වගේම විදේශ විනිමය සංචිත ඉහළ නම්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළට විදේශීය ප්‍රේෂණ ගෙනීම ක්‍රමවත් කිරීම සඳහා සංවර්ධනය කරගත හැකි ආකාර විදේශීය ප්‍රේෂණ ගලායම අවහිර කරන උණ්ඩියල් වැනි ක්‍රම දැඩි ලෙස පාලනය කරන කටයුතු අපි ගේන්න ඕනේ පුලසනේ සභාපතිතුමනි. ඒ වගේම ආනයනික සඳහා වැයවන විශාල විදේශ විනිමය අඩුකර ගැනීම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය පහසුකම් සපයා ගන්නා ආකාරය පිළිබඳවත් අපි සාකච්ඡා කරමින් පවතිනවා. මේ පිළිබඳ අප සාකච්ඡා කළේ ආර්ථිකයට සුජුව සම්බන්ධ ආයතන සහ සමාජයේ සිටින ආර්ථික ක්‍රියාකාරී පිළිබඳ ප්‍රවීණයන් දක්වන අදහස් මතයි. මේ පිළිබඳ උලස්සනේ සභාපතිතුමනි, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා ඇතුළු නිලධාරීන්, එවැගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු ප්‍රතිපත්ති සම්බන්ධන දාර නිලධාරීන්, එවැගේම වර්තමාන දේශීය ආදම්බද කොමසාරි ජෙනරාල් හපු ආරච්චි මත්තුමා ඇතුළු දේශීය ආදම්බද දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සුරාබදු කොමසාරි ජෙනරාල් ගුණසිරි මහතා හා රේගුබදු නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආර්ථික කටයුතු පිළිබඳ විශේෂ දැනුමක් ඇති විද්වතුන් සමග මේ පිළිබඳ සාකච්ඡා කරා. ඒ අනුව තමයි මා පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡා කර පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ආදායම් අඩුවීමට සහ එයට බලපා ඇති සමාජීය සාධක පිළිබඳව රාජ්‍ය ආදායම් එක් රැස් කරන ආයතනවල අකාර්යක්ෂමතාවය හා ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ප්‍රතිපත්ති සම්පාදනයේ පවතින දුර්වලතා සහ සිදුවේ ඇති අඩුපාඩු හා වැඩි දියුණු කළ යුතු ශ්‍රේෂ්ඨ පිළිබඳවත් සඳහන් කරමින් පවුල් ලක්ෂ 58 ලක්ෂයක් ජනතාව මිලියන 23ක් පමණ වූ ශ්‍රී ලංකාව ජනතාව දැනුවත් කරන්න අපි කටයුතු කරේ. රටට අවශ්‍ය නීති රීති අනපන සම්පාදනය කරන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවයි. අප විසින් මහත් පරිශ්‍රමයක් දරා වාද විවාද කරමින් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අනපනත්වල ඇති යෝජනා හා තීරණ ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයේ විසිනි. මේක ගොඩක් මිනිසුන්ට අමතක වෙලා. හිතන්නේ අපි ප්‍රතිපත්ති හදන්නේත් අපි මේවා ක්‍රියාත්මක කරන්නේත් පාර්ලිමේන්තුව කියලා තමයි මේ රටේ කොහොම මිනිස්සු හිතාගෙන ඉන්නේ. විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකයට බලපාන ප්‍රධානම කරුණ තමයි රාජ්‍ය ආදායම. මෙම පාර්ලිමේන්තුවේ පැවති සෑම රජයක්ම උත්සාහ කරන්නේ සාමාන්‍ය මහජනතාවට බරක් නොවන ආකාරයට රාජ්‍ය ආයතන වැඩි කර ගැනීමටයි. ඒ අනුව තමයි අවශ්‍ය නීති රීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කර සම්මත කර ක්‍රියාත්මක කිරීමේ වගකීම රාජ්‍ය ආයතනවලට පවරන්න මේ පාර්ලිමේන්තුව රජය කටයුතු කරන්නේ. රජයේ ආයතන විසින් බලය පවරා දෙනු ලබන අනපනත්වල ඇති විධිවිධාන ක්‍රියාත්මක නොකිරීම සහ නියම වේලාවට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම, කල් දැමීම, අතපසු කිරීම වැනි හේතුවෙන් රජයේ බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගැනීමට හැකි වෙලා නැහැ මේ දක්වා. තම දේශපාලන වතවාද කුමක් වුවත් රජයේ නීති රීති ක්‍රියාත්මක කිරීම රජයේ නිලධාරීන්ගේ වගකීමක්. මේ අවස්ථාවේදී මා සුබවාදීව සියලු අතීත කරුණු අමතක කරමි. අතීතයේ සිදු වූ අඩුපාඩු අමතක කර රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමේ වැදගත්කම තමයි මේ පාර්ලිමේන්තුවට මම පසුගිය දවසේ පෙන්වලා දුන්නේ. විශේෂයෙන්ම එහිදී රාජ්‍ය ආදායම එකතු කරන ප්‍රධාන ආයතන තුනක් පසුගිය වර්ෂ 5ක පමණ කාලයක කාර්යසාධන වාර්තා මගේ විශේෂඥ අපේ කණ්ඩායම විසින් අධ්‍යයනය කරනු ලැබුවා. ඒ අනුව සොයාගත් කරුණු සහ ආර්ථිකයේ වර්තමානයේ අධි ඉල්ලුමක් සහිත ශ්‍රේෂ්ඨවලින් ඉහළ බදු ආදායමක් ලබා ගැනීම හැකිවනු නිසා එම ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අපි සොයා බැලුවා. කෙසේ නමුත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ කිසිම හැඟීමක් හෝ දැනීමක් නැති වෘත්ති සංගමයක මහත්වරු විසින් 22/9/23 වෙනි දින අල්ලස් දූෂණ කොමිසමට ගොස් මාධ්‍යට මට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරලා මාධ්‍ය ප්‍රකාශයක් කරා. දේශීය ආදායම් සේවා සංගමයේ තමයි මුලසනේ සභාපතිතුමනි අල්ලස් දූෂණ කොමිසමට මම මේ පාර්ලිමේන්තුවේ මේ බදු ආදායම වැඩි කරන්න කියලා කතා කරපු එක පිළිබඳ මේ තොරතුරු කොහොමද හොයාගත්තේ කියන එක අල්ලස් දූෂණ කොමිසමට පැමිණිල්ලක් කරා. ඒ නිසා එතෙන්දී මේ බදු නිලධාරීන් මාධ්‍යට ඇවිල්ලා කිව්වා මේ බදු අඩුනේ ඒගොල්ලන්ගේ වරදින් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2019 දීපු බදු සහනේ නිසා තමයි මේ ලිපිගොනු අඩුනේ මේ බදු සහනේ උනේ. ඒ නිසා මම දේශීය ආදායම් සේවා සංගමයට කියනවා මෙන්න මේ ප්‍රශ්න වලටත් ඇවිල්ලා පුළුවන් නම් මාධ්‍යට උත්තර දෙන්න කියලා. මගේ ළඟ තියෙනවා මුලස්සනේ සභාපතිතුමනි 2017 සිට 21 දක්වා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් එකතු කරන ලද බදු මුදල්. 2017 දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එකතු කරලා තියෙන්නේ ආදායම් බදු වැට් සහ වෙනත් මේ සියල්ල එකහු කරාම මිලියන 599. 2017 වෙනකොට මේ වෙනකොට සහරන් ගහලත් නැහැ, සංචාරක ව්‍යාපාරේ වැටිලත් නැහැ, කොවිඩුත් නැහැ. ඒ විතරක් නෙවෙයි බදු සහන දීලත් නැහැ 2017 වෙනකොට. 2018 වෙනකොට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආදායම් එකව කරගෙන තියෙන්නේ මිලියන 641යි. 2019 මිලියන 807.2යි. 2020 මිලියන 425යි. 2021 මිලියන 496යි. මේ මම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මේ වෘත්ති සමිති සහෝදරයන්ගෙන් අහනවා. දැන් ඔබතුමාලා කියනවනේ ආදායම් බදු සහන දුන්න නිසා, බදු සහනේ දුන්න නිසා තමයි රාජ්‍ය බදු ආදායම අඩුනේ, ලිපිගොනු අඩුනේ, මිනිස්සු බදු ගෙවන්නේ නැත්තේ. මම එහෙනම් අහනවා 2017-18 දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 599යි. එහෙමනම් කොහොමද එදා අඩුනේ කියලා? ඒ නිසා කරුණා කරලා තමන්ගේ හරියට මේ දේශීය ආදායම් සේවා සංගමය අර කතාවක් තියෙනවා හොරාට කලින් කෙහෙල් කරන පයින්වයි කියලා. ඒ වගේ මෙතුමලා කලින් ඇවිල්ලා මේක වහගන්න ගියා. ඒ නිසා අපිට එක එක නිලධාරීන්ට අපි ඇඟිල්ල දික් කරන්නේ නැහැ. මම කියන්නේ නැහැ මේක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් වැරදි කියලා. හැබැයි මේක බදු ගෙවන්නම් රජ සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ සියලු දෙනාම එක්කහුවෙලා මේ සඳහා යම් වැඩපිළිවෙලක් කරන්න ඕනේ කියන එකයි කියන්නේ. ඒ නිසා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියනවනම් බදු සහන දුන්න නිසා තමයි ආදායම අඩු වෙලා තියෙන්නේ, බදු සහන දුන්න නිසා තමයි ලිපි ගණුවට වෙලා තියෙන්නේ කියලා. එහෙනම් මම ඒගොල්ලන්ගෙන් අහනවා 2017-18 දේශීය ආබදු බදු දෙපාර්තමේන්තුවේ බදු අඩුනේ කොහොමද කියනක අපි ഇതുවලගෙන් අහනවා. මේ වෙනසට හේතු වන්නේ ආනයන වලට අදාළ බදු එකතු කරන්නේ ශ්‍රී ලංකා රේගුව වීමයි. අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ස්වතක්සේරු පදනම මත බදු ගෙවන ක්‍රමයක්. ඒ කියන්නේ පුරවැසියන්ගේ වගකීමක් තමයි තමන්ගේ ආදායම තමන්ම ගණනය කරලා තමන් ගිවිසු බද්දක් වේනම් ස්වතක්සේරු පදනම මත දේශීය කොමසාරි ජෙනරාල්ගේ නමින් ඇති ගිණුමට තමන් ප්‍රකට. ඒ කියන්නේ මම හිතනවා මට ආදායම බදු ගෙවන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම ගණන් හදලා මම කීයක් හරි ආපදින් දෙපාර්තමේන්තුවට ගෙවනවා. ඒක හරියට නිකන් අර මේ ගැටබේ පන්සල ගාවින් යනකොට පඳුරක් දාගෙන යනවා. මගේ සාක්කුවේ ගාණක් තියෙනවා. මං ඒ නිසා පිනට කීයක් හරි දෙනවා. ඒ විදිහට තමයි දේශීය ආදායම දෙපාර්තමේන්තුවේ බදු ගෙවන ක්‍රමවේදය තියෙන්නේ. දැන් මුලසනේ සභාපතිතුමනි, දේශීය ආදායම් කාර්යසාධන වාර්තාව මම පැහැදිලි කරන්නම් ඔබතුමාට. දැන් 2017 ටෝටල් කනෙක්ෂන් ඔෆ් IR දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම මිලියන 599.7යි. මේකෙන් සෙල්ෆ් පේමන්ට් එක, ඒ කියන්නේ පුද්ගලයා විසින් ගෙවපු බදු මුදල කියේ මේ 599න් 96%ක් ගෙවලා තියෙන පුද්ගලයෝ විසින්. මේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මහත්තුරු මහන්සි වෙලා නෙවෙයි, පුද්ගලයා ස්වකැමැත්තෙන් ගෙවලා තියෙන්නේ 96%ක් මේ ආදායමෙන්. එතකොට බදු වාර්තා විගණනය කළ දේශයන් බදු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අය කළා තියෙන්නේ මේ ආදායමෙන් 104%. දැන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්තුරු වැඩ කරනවා කියලා කියනෝනේ. 2017 ආදායම මිලියන 599යි. ඒකෙන් 96%ක් පුද්ගලයා ස්වය කැමැත්තෙන් ගෙවුවා. ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විගණනය කරලා අය කරගෙන තියෙන්නේ 104%. 2018 ආදායම මිලියන 641යි. 95%ක් ස්වයංව ගෙවුවා තියෙන්නේ බදු පුද්ගලයන් විසින්. තමන්ගේ බද්ද පුරවැසියන් ගෙවලා තියෙන 105%යි. අපේ දේශීය ආම්බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විගණනය කරලා හොයලා තියෙන. ඒ විතරක් නෙමෙයි, මේක හොඳම දේ 2019 20 21 අද වෙනකම් පබ්ලිෂ් කරලා නැහැ. අද වෙනකම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ එළි දක්වලා නැහැ. ඇයි? 75%ක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විගණනය කරලා හොයාගත්තා කියන එක පෙන්වන්න බැරි නිසා අද වෙනකම් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාවේ 19 20 21 මේ ගණන් හිලවට මේගොල්ලෝ පෙන්වන්නේ නැහැ. ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය මුළු ආදායමෙන් 95%කට වැඩිය ලැබෙන්නේ ස්වතක්සේරු ගෙවීම් වලින්. ඒ කියන්නේ ඩිරෙක් ගෙවන එකෙන් තමයි 95%ක් ආදායම ලැබෙන්නේ. සෙල්ෆ් පේමන්ට් එකෙන් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම අදර්ස් කියන්නේ පසුගිය බදු වාර්තා විගණනය මගින් දේශීය ආදායම් නිලධාරීන් මය කළ බදු ප්‍රමාණය 105%යි. ඒ නිසා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ 2500ක් නිලධාරීන් ඉන්නවා. බදු ගෙවන්නන් විසින් 95%ක් සොකමැත්තෙන් ගෙවන බදු 105% ආදායමෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්කහු කරයි. ඒ වගේම මේ ආදායම් අඩු වෙන්න විශේෂ හේතු වලපාපු දේවල් තියෙනවා. 20 21 වර්ෂයේ ආදායම් අඩු වීමට බදු සංශෝධන වලට අමතරව බලපාන තවත් තියෙනවා. පාස් කුදින ප්‍රහාරය. ඒකෙන් සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටුණා. ඒ වගේම 20 අවුරුද්දේ දින 128ක් වහලා තිබුණා. 21 අවුරුද්දේ දින 85ක් වහලා තිබුණා කොවිඩ් එකත් එක්ක. ඉතින් මෙවැනි කාරණා ගණනාවක් බලපෑවා මුලස්සනේ සභාපතිතුමනි, ඒවා තර්කයක් හැටියට අපි පිළිගන්න කැමති. ඒ වගේම ආදායම් බදු දෙපාර්තමේන්තුව නිලධාරීන්ගේ ඔය වෘත්තීය සමිති අල්ලස් දූෂණ කොමිසමට කියපු අයගෙන් අපි අහනවා. මගේ ළඟ තියෙනවා 2017 18 19 20 21. මගේ ළඟ තියෙනවා සමාගම් වල බදු ලිපිගොනු 2017 49,000යි. 2018 53,000යි. 2019 56,000යි. 2020 60,000යි. 2021 68,000යි. දැන් බදු සහන දුන්නා කියලා. බදු සහන දුන්නා කියලා අඩු වෙලා තියෙනවද? බදු සහන දීලත් 68,000ක් සමාගම් බදු ගෙවනවා. බදු සහන නොදීපු කාලේ සමාගම් බදු ගෙවලා තියෙන්නේ 49,000යි. අපි ගත්තොත්ින් පුද්ගලයන් ලංකාවේ පුද්ගල ආදායම් බදු ගෙවන අය 2017 133,871යි. 2018 249,579යි. 2019 281,105යි. 2020 292,712යි. 2021 292,305යි. දැන් එහෙමනම් බදු සහන දීලාද තිබ්බේ 2017 18 ලිපිගොනු තිබ්බේ 133,000යි. හැබැයි බදු සහන දීලා 292,000ක් ලිපිගොනු තිබිලා තියෙනවා. ඒ නිසා මේ බදු සහන දුන්න නිසා මේ ආදායම් අඩු වෙලා මේකෙන් ආදායම් බදු නිලධාරීන් පණින්න එපා තමුන්නාසෙලා කියන දේ. ඒ වගේම pay tax එක ගත්තොතින් ඒත් එහෙමයි. දැන් මේ සියලු දේ ගත්තොතින් අපි ඔබතුමාලට කියන්න ඕනේ මේකේ ඔබතුමාලා ආදායම් බදු සේවා නිලධාරීන් කියන දේ පමණක් නෙමෙයි. ඒ වගේම ආදායම් බදු නිලධාරීන්ගේ ප්‍රගතිය බලනකොට මුලස්සනේ සභාපතිතුමනි, දැන් මේකේ තියෙනවා 2017 අවුරුද්දේ කෝඔපරේටිව් එක සෙක්ටර් එකේ ගෙවණ එක හරියට දිනයට බදු ගෙවලා තියෙන 141යි. සියයට හතලිස්පාක් නියමිත වෙලාවට මදු ගෙවල නෑ. පුද්ගලයන් මත 2017 නියමිත වෙලාවට ගෙවල තියෙන සියයට 45යි සියයට 56ක් ගෙවල නෑ. ඉතින් ඒ නිසා අපි මම මේ කියන්නේ 2017 18 මේ ඔක්කොගෙම තියෙනවා. ආදායම් බදු නිලධාරීන් හරියට අධ්‍යයනය කරනවා නම් මේ ලිපි ගොනු බලනවා නම් මේ නියමිත වෙලාවට මදු ගෙවනක හැම මා අවුරුද්දකම මේ දැන් ගත්ත දින 2021 සියයට 6යි 2020 සියයට 3යි. ඒ නිසා නිලධාරීන් මේව හරියට අවධානය කරනවා නම් අධ්‍යයනය කරනවා නම් මේ බදු සියල්ලම නියමිත වෙලාවට ගෙවෙන්න ඕනේ උලස්සනේ සභාපතිතුමනි. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. අපි දිගින් දිගටම කිව්වේ මුලස්සනේ සභාපතිතුමනි මේ රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් ක්‍රමෝපාදාය පිළිබඳ. දැන් බලන්න තව එකක් තියෙනවා අපේ සුරා බදු දෙපාර්තමේන්තුව. දැන් සුරා බදු දෙපාර්තමේන්තුව ගත්තම මුලස්සනේ සභාපතිතුමනි මේකේ රාජ්‍ය ආදායම 2015 ඉඳලා ගත්තහම මිලියන 105යි 120යි 113යි 13යි 15යි 121යි 138යි. දැන් අවුරුදු 6කින් ගත්තොත් මිලියන 10කින් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩි වෙලා නැහැ. දැන් ඔබතුමාට ප්‍රතිශතයක් හැටියට අපි ගත්තොත් රාජ්‍ය GDP එකට වෙලා තියෙන දායකත්වය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් 0.7යි 0.9යි 0.8යි. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායමට සුරාබදු දෙපාර්තමේන්තුවේ දායකත්වය 0.7යි. ලංකාවේ සුරාබදු නිෂ්පාදනය කරන සමාගම් බිලියන ගණන් හොයනවා. මේවා ගැන හොයන්න කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේවා ගැන හොයන්න කියන එක තමයි අපි කතා කරේ. අපි මතවාදයේ හැදුවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ 2014 ඉඳලා 2021 වෙනකොට නම පාරක් අරක්කු මිල වැඩි කරලා තියෙනවා. නම පාරක් වැඩි කරලා තියෙනවා. හැබැයි බදු ආදායම වැඩි වෙලා නැහැ. ඉතින් එහෙම වෙන්න බෑ. මිල වැඩි වෙලා තියෙනවා නම් කොහමද බදු ආදායම වැඩි වෙන්නේ නැත්තේ? ඒ නිසා මේකේ පැහැදිලිව එක පැත්තකින් මේ සුරාබදු නිෂ්පාදනය කරන පුද්ගලයන් බදු ගෙවන්නේ නැහැ රජයට. එක පැත්තකින් බදු ගෙවන්නේ නැහැ. තව පැත්තකින් මේ සමාගම් නිෂ්පාදනය කරන සමාගම් බදු ගෙවන්න කටයුතු කරන්නේත් නැහැ. මුලස්සනේ සභාපතිතුමනි මගේ ළඟ තියෙනවා බදු ගෙවන පැහැර හරුවන්ගේ ලේඛනයක්. මම අද මේක එළියට දාන්නේ නැහැ. මේක එළියට දැම්මත් හොඳ නැහැ. ඒ නිසා මම රාජ්‍ය ඇමතිතුමාට අතට දෙනවා මම මේ ලේඛනය බදු පැහැර හරිනම්. මම ගිය සතියේ පාර්ලිමේන්තුවේ කිව්වා බදු පැහැර හරපු බිලියන ගණන් බදු පැහැර හරපු පුද්ගලයෝ ඉන්නවා මෙයට කිසි කටයුත්තක් කරන්නේ නැහැ කියලා. දැන් මම බදු ලේඛන එළියට දානවා කියනකොට ඇලෝසියස් මහත්තයා නඩුවක් දැම්මා. මිලියන 541ක් බදු ගෙව්වේ නැහැ කියලා නඩුවක් දැම්මා. දැන් මොකද වෙලා තියෙන්නේ? මිලියන 501ක් බදු ගෙව්වේ නැති ඇලෝසියස් මහත්තයා උසාවියට ගියා ඉදිරිපත් කරා ශරීර අපමත එළියට ආවා. ඉතින් මොකද්ද මේකේ තේරුම? දැන් බලන්න ලෝකයේ අනිත් රටවල් අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්නේ. අපරාධ නීතිය බදු ගෙවන්නේ නැත්නම් රිමාන්ඩ් කරනවා. නීතිය වෙනස්. අපේ රටේ මිලියන 541ක් බදු ගෙව නැති මිනිස්සයා ශරීර අප දෙකක් මත එළියට එනවා. මොකද රටේ තියෙන නීතිය. ඒ නිසා මේ සියල්ල මම ඔබතුමාට කිව්වා නීතිය හදලා තියෙන්නේ මේක රිංගන්න පුළුවන් වෙන විදියට. ඕනෙම කෙනෙකුට මිලියන ගානක බදු ගෙවන්න කියලා බිලක් එවුවාම පැමිණිල්ලක් දානවා මේකට විරුද්ධව. අවුරුදු එකහමාරක් විතර අදින්න පුළුවන්. ඒ කිව්වරම ආයෙ කිල්ල පැමිණිල්ලක් දානවා. තව අවුරුදු එකහමාරක් විතර අදින්න පුළුවන්. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මේ දේශීය ආදම් අද මම අපේ රාජ්‍ය ඇමතිතුමා සියඹලාපිටිය ඇමතිතුමාගේ මතයට මම විරුද්ධයි. මම ආණ්ඩුවේ ඉඳලා එතුමා දරපු මතයට විරුද්ධයි. එතුමා කතා කරේ මොකද්ද? එතුමා කතා කරේ මිනිස්සු මත බදු පැටවෙනවා. අපි කියන්නේ මිනිස්සු මත බදු පැටවන්න නෙවෙයි. ඍජු බදු 80%යි වක්කද ඍජු බදු ගහන්නේ 120%යි වක්‍ර බදු 80%යි. මේක වෙනස් වෙන්න ඕනේ අපි දිගටම කිව්වා. ඒ විතරක් නෙවෙයි අපි මුලස්සනේ සභාපතිතුමනි අපි කිව්වා මේ රටේ ලක්ෂ 50ට වැඩිය බදු ගෙවන පුද්ගලයෝ ඉන්නේ ලංකාවේ 187ද? ලංකාවේ 187 දෙනා දින්නේ ලක්ෂ 50ට වැඩිය බදු ගෙවන. ඒකෙන්ම තේරෙනවා 187 දෙනයි ලක්ෂ 50ට වැඩිය බදු ගෙවන පුද්ගලයෝ මේ රටේ ඉන්නේ. ලංකාවේ සමාගම් 15,000 බදු ගෙවනවා. ඒ බදු මුදලෙන් 182ක් ගෙවන්නේ සමාගම් 342ක්. 105,000ක් සමාගම් තියෙනවා. 105,000ෙන් ආදායමෙන් 182ක් ගෙවන්නේ සමාගම් 342ක්. ඒ නිසා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරිත්වක මම පැටලෙන්න යන්නේ නැහැ. මම රණ්ඩු වෙන්න යන්නේත් නැහැ. ඒ නිසා මම රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා නිලධාරිනන් නලවන්න එපා. නිලධාරි දෙන දේ කියලා අහලා ඉන්න එපා. ඕක තමයි අපිට වෙච්ච දේ. ඕක තමයි හැම ඇමතිවරයෙකුටම උඩේ. නිලධාරි දෙන ලනු කනවා. ඒ නිසා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අපි මුදල් කාර්යක සභාවට කැඳවනවා මේ සියලු නිලධාරි. අපි කැදවලා අපි යෝජනාවක් ගේනවා මුදල් කාර්ක සභාවට මේ නිලධාරි කැදවන්න කියලා. අපි රේගුවත් ගැන තාම කතා කරේ නැහැ. අපි සුරාවතු දෙපාර්තමේන්තුව ගැන දිගට කතා කරේ නැහැ. හැබැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ අපිට රාජ්‍ය ආදායමට නේද අපේ විදුලි බල ඇමතුමා කණිජ තෙල් ඇමතුමා ගෑස් ටික ගේන්න තෙල් ටික ගේන්න සල්ලි නැහැ කියලා අර බැංකුවට යනවා මේ බැංකුවට යනවා දසාතේ දුවනවා. හැබැයි බිලියන ගණන් හම්බ කර මේ රටේ කෝටි ප්‍රකටිපතිව ඉන්නවා. මේගොල්ලෝ ගෙවන්නේ නැහැ. මං එදා කිව්වා එක බැංකු ගිණුමක තියෙනවා බිලියන 37ක්. බැංකුවේ ස්ටේට්මන්ට් එකේ පෙන්නනවා තමන්ගේ බැංකුවේ බිලියන 37ක් තියෙනවා කියලා. ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්නන්නේ බිලියන 5යි. ඒක හොයාගන්න බෑ මම කියලා දැන් සුමාන දෙකක් වෙනවා. අහන්නේ. ඒ නිසා කරුණා කරලා අපි ඔබතුමාලට කියනවා සීනිබදු වංචාව පිළිබඳ දිගට මේ පාර්ලිමේන්තුවේ කතා කරා. ඒකේ ලාභ ලැබපු පුද්ගලයෝ බදු ගෙවලා දිනවද කියලා බලන්න. ඒ ලාභෙට බදු ගෙවලා දිනවද කියලා බලන්න. ඒ ලාභෙට 100.05% බදු ගෙවලා නැහැ. කොහෙද දේශීය ආදම් බද දෙපාර්තමේන්තුව හිටියේ? ඉතින් ඒ නිසා අපි කියන්නේ මේක නියාමනය කරන මේ සඳහා ක්‍රමවේදයක් හදන්න ඕනේ. අපි රජයට යෝජනා කරා මේ සඳහා නියාමන ඒකකයක් හදන්න කියලා. මුදල් අමාත්‍යංශයේ දේශීය ආදම්බද දෙපාර්තමේන්තුවේ පිට නියාමන ඒකකයක් හදන්න කියලා. ඒකට දේශීය ආදම්බද දෙපාර්තමේන්තුව විරුද්ධයිලු. ඉතින් දේශීය ආදම්බද දෙපාර්තමේන්තුවට ඕනේ විදිහට මේ කටයුතු කරගෙන යනවා නම් මේ ගමන අපට යන්න බෑ. ඒ නිසා අපි කියන්නේ නීති රීසි වෙනස් කරන්න ඕනේ. අනිවාර්යෙන් ආදම්බද ගෙවන්න නැති පුද්ගලයන්ට අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න රටේ පනත වෙනස් කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුව තුල. මුලසනේ සභාපතිතුමනි මිලියන 500ක් නෙවෙයි මට වැරදුනා මිලියන 782ක්. මිලියන 782ක් බදු ගෙවපු නැති ඇලෝසස් උසාවියට ඉදිරිපත් කරාම ශරීර අප දෙකක් මත එළියට දානවා නම් ගායන්ත කරනවා දෙලක මහත්වෝ මොකද්ද මේ රටේ නීතිය? මේ පාර්ලිමේන්තුවේ අපි මොනවද කරන්නේ? මේ සමහර රුපියල් 500ට 1000ට ගෙව්වේ නැති මිනිස්සු දවස් ගණන් හිරේ දානවා මිනිස්සු රුපියල් 500යි 1000යි ගෙව්වේ නැහැ කියලා හිරේ දානවා මිනිස්සු. හැබැයි මිලියන 782ක් ගණන් 700 ගණක් ගෙවපු නැති ඇලෝසියස් මහත්තයාට ශරීර අප මත උදාහරිනවා. ඒ නිසා අනිවාර්යෙන් නීති වෙනස් වෙන්න ඕනේ. අපරාධ නීති එන්න ඕනේ. ලෝකේ ඇමරිකාව, ඉන්දියාව ගත්තොත්, චීනය ගත්තොත්, කැනඩාව ගත්තොත් සියලු රටවල් අපරාධ නීතිය තමයි දේශීය ආදම්බද. අපි කියන්නේ ඔන්ලයින් ගෙවන සිස්ටම් සදන් ඕනේ කෙනෙකුට තමන්ට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේශීය ආදම්බද දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව මේ රාජ්‍ය ආයතන තුන හරියට කළමනාකරණය කරගන්න. ඒ නිසා මම දැක්ක රාජ්‍ය අමාත්‍යතුමා යම් උත්සාහයක් දරනවා. එතුමා මේ ආයතන වලට ගියා මම දැක්කා. හැබැයි ගිහිල්ලා ඒ නිලධාරින් ඒ කතන්දර අහගෙන ආවොත්, ඒ සුරංගනා කතාගෙන අහගෙන ආවොත් නම් මේ ගමන කවදාවත් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සටන අපි පටන් ගත්තේ ඕනේ දෙයක් වෙන්න බලාගෙන. ඒ නිසා අපි මේ රජයක් හැටියට මේ රටේ මිනිසුන්ට මන්දපෝෂණය කියනවා, මිනිසුන්ට කණ්ඩනෑ කියනවා. හැබැයි හම්බ කරන මිනිස්සු බිලියන ගණන් තියාගෙන ආණ්ඩුවට බදු ගෙවන්නේ නැහැ. කෝටිපතියෝ ඔබතුමා ගිහිල්ලා බැලුවා නම් කොළඹ කොටුවේ මන් දැක්කා ඊයේ වීඩියෝ එකක්. ගිය සතියන්තේ අර කොටුවේ තියෙන නයිට් ක්ලබ් එකේ ඉන්න සෙනගකොඩ මෙරටේ මන්දපෝෂණයක් තියනවද? මෙරටේ මිනිස්සුද කණ්ඩ නැද්ද කියලා බලන්න ඕනේ. ඇඟිල්ලක් ගහන්න බෑ. 2500කට වැඩි එක්කෙනෙක් වියදම් කරනවා 105,000ක් එක රැට. හැබැයි මේ සීමිත පිරිසක් විදිහින් මේ සියලු දේ තියාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ ක්‍රමය වෙනස් කරන්න කඩිනමින්, මේ වක්‍රබදු ක්‍රමය අඩු කරන්න, මේ ඍජුබදු වැඩි කරන්න, ඒ වගේම නීතිය ගේන්න, වෙනම නියාමන ඒකකයක් ගේන්න, මේක නියාමනය කරන ක්‍රමවේදයක් හදන්න. මේ නිසා මුලසනේ සභාපතිතුමනි මේක රජයේ අවධානය යොමු කරන්නයි කියන එකයි අපි කියන්නේ. ඒ නිසා අපි මුදල් රාජ්‍ය අමාත්‍යතුමා යම් උත්සාහයක් දරනවා. මට තියෙන එකම ප්‍රශ්නේ තමයි එතුමා මේ නිලධාරී දෙන තොරතුරු මත එතුමා ඉන්නවා. ඒ නිසා මම එතුමාට කියන්නේ
මේ තව විනාඩි දෙකක් කාලයක් ඉතුරු.
හොඳයි. එතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ නිලධාරී දෙන තොරතුරු මත රැඳෙන්නේ නැතුව, නිලධාරී දෙන තොරතුරු මත රැඳෙන්නේ නැතුව වෙනම කණ්ඩායමක් හදලා මේ ගැන හොයලා බලන්න. ඒ නිසා අපිට ඔබතුම මුලසනේ සභාපතිතුමනි මේක හරියට කළමනාකරණය කරගත්තොත් අපිට මේ ආයතන තුනෙන් විතරක් බිලියන 4000ක් අපිට ගන්න පුළුවන්. අපිට වැට් එකෙන් ගන්න පුළුවන්. මම ඔබතුමාට කිව්වා අර දේපළ වික්වහම අය කරන ටැක්ස් එක පිළිබඳව මිනිස්සු ඉඩම් විකුණලා අධි ලාභ ලබනවා. ඒ වගේම රජයට ආදායම් ඇවිල්ලා තියෙන කිද්ද මිලියන 100යි 150යි. එක ඉඩමේ ලාභය මොනතරම් ඉඩම් විකුණනවද? ආදායම් බදු දෙපාර්තමේන්තුවට එනවා ඉඩම් විකුණන සියලු දෙනාගේ නාමලේඛනය, වාහන ගන්නායගේ නාමලේඛනය, ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර්ස්ලාගේ නාමලේඛනය. මේ එකක්වත් ආදායම් බදු දෙපාර්තමේන්තුව නියාමනය කරනවද? නෑ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි කියන්නේ මේ ආර්ථික අර්බුදය වැටිලා ඉන්න මේ වෙලාවේ අපි කියන්නේ පොඩි මිනිහට බදු ගහන්න නෙවෙයි, අපි කියන්නේ රාජ්‍ය සේවකයට බදු ගහන්න නෙවෙයි, අපි කියන්නේ මේකේ එකසිය අසූ හත් දෙනයි නම් මේ ලංකාවේ ලක්ෂ පණහකට වැඩිය බදු ගාඩා ඉන්නේ. එතනින් එහාට අපි මොනවද කතා කරන්නේ? මට නම් වශයෙන් කියන්න පුළුවන්. මට නම් වශයෙන් කියන්න පුළුවන්. මට ඕන නම් 500ක් විතර කියන්න පුළුවන්. ලක්ෂ 50යි නෙවෙයි ලක්ෂ 500ට වැඩිය බදු ගහන්න ඕනේ අය කවුද කියලා. මේ රටට ආනයනය කරවන විශාල පුද්ගලයන් ප්‍රසවාණයක් ඉන්නවා. ඒ නිසා මේ සියල්ල මේ කෝටි ගණන් හම්බ කරගෙන ඉන්න පුද්ගලෝ අදි සුකෝපබෝධී ජීවිත ගත කරද්දි අහිංසක මිනිස්සු දරුවන්ට කන්න නැහැ. රැට ටීවී එක බැලුවම පේනවා මන්දපෝෂණේ. රැට ටීවී එක බැලුවම පේනවා දරුවන්ට කන්න නැහැ කියලා. හැබැයි තියන මිනිස්සු කෝටි ගණන් දවසට වියදම් කරද්දි අහිංසක මිනිස්සුන්ගේ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒකයි අපි කියන්නේ තියන මිනිස්සුගෙන් අරගෙන නැති මිනිස්සුන්ට දෙන්න මේ බදු ක්‍රමයේ සංශෝධනය කර දෙන්න කියන එකයි අපි යෝජනා කරන්නේ මුලසිරි සභාපතිතුමනි. බොහොම ස්තුතියි.
ස්තුතිගරු මන්ත්‍රීතුමා.